ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ක්ටෝරියානු ප්‍රාන්තයේ නැවතත් කොරෝනා වසංගතය හිසේසවීමත් සමගම ඔස්ට්‍රලියාව නැවතත් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවධානමක් පවතින බවට තමයි බොහෝ දෙනා මේ වන විට මතපල කරන්නේ. ඉතින් එනිසාම වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂයෙන්ම මෙල්බන් නුවර සහ ඒ තදාසන්න නගර සභා 31ක් ඒවගේම තවත් කලාප මේ වන විට සති 6ක ලොක්ඩවුන් කිරීමකට ලක් කරලා තියෙනවා. ඉතින් මේ ලොක්ඩවුන් කිරීමත් සමගම නැවතත් බොහෝ දෙනා මේ වර්ක් ෆ්‍රොම් හෝම් එහෙම නැත්නම් නිවසේ සිට තමන්ගේ රැකියා කිරීමට රාජකාරී කටයුතු කිරීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ නිවසේ සිට රැකියා කටයුතු රාජකාරී කටයුතු කිරීමේදී ඔබට අනිවාර්යයෙන්ම මේ පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා, අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මෙහිදී සයිබර් අවදානම් තත්ත්වවලට ඔබට අනිවාර්යයෙන්ම මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඉතින් සයිබර් ප්‍රහාර, සයිබර් අවදානම් තත්ත්ව හඳුනාගෙන කොහොමද අපි නිවසේ ඉඳලා රාජකාරී කටයුතු කරන්නේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි දැන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ SBS සිංහල ගුවන් විදුලියෙන්. අපි මේ සාකච්ඡාවට ආරාධනා කරා මෙල්බන් නුවර තොරතුරු හා සංනිවේදන තාක්ෂණය හා එවැගේම සයිබර් ආරක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කුශාන්ත ගුණවර්ධන මහතාට. අයිබුවන් සුබ දැසනක් කුශාන්ත.
අයිබුවන් මధుර, බොහොම ස්තුතියි ආරාධනා කරාට SBS සිංහල ගුවන් විදුලියට.
ඔව් කුශාන්ත, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මේ මුලින්ම පැහැදිලි කරගෙනමු මේ සයිබර් සිකියුරිටි, එහෙම නැත්නම් මේ සයිබර් ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා.
මధుර, ඇත්තම සයිබර් ආරක්ෂාව පිළිබඳව පැහැදිලි කරද්දී විශේෂයෙන්ම අපි දැන් ඔබ කිව්වා වගේ වර්ක් ෆ්‍රොම් හෝම් ආකාරයේ ගෙදර ඉඳන් වැඩ කරනකොට අපි පාවිච්චි කරනවා අපගේ ඩිවයිසස්. දැන් මේවා ස්මාර්ට් දුරකථන වන්නට පුළුවන්, ලැප්ටොප් දුර වන්න පුළුවන්, මේ වගේ ඩිවයිසස් එක අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී තමන්ගේ සෙන්සිටිව් ඉන්ෆෝමේෂන්, ඒ කියලා කියන්නේ අප සතුව තිබෙන අතිශය වටිනා තොරතුරු අපි තුන්වන පාර්ශ්වයක් අතට පත්වීමට අකමැති. මෙන්න මේ සෙන්සිටිව් ඉන්ෆෝමේෂන් තවත් පාර්ශ්වයක් අතට පත්වීම වළක්වා ගැනීමට අප ගන්නා ක්‍රියාමාර්ග. ඒක වෙනත් කෙනෙක් අතට පත්වන්නට පුළුවන්, එහෙම නැත්නම් විනාශ වන්නට පුළුවන්. එතකොට මේ සෙන්සිටිව් ඉන්ෆෝමේෂන් අපගේ බැංකු පිළිබඳව තොරතුරු වන්නට පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් පිළිබඳව තොරතුරු වන්නට පුළුවන්, ඒ වගේම සෝෂල් මීඩියා, අපේ දැන් ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් වගේ සෝෂල් මීඩියා වලට ඇක්සස් කරන ලොගින් ඩීටේල්ස් වන්නට පුළුවන්. ඒ වගේම ඉතාමත් රහසිගත එහෙම නැත්නම් පෞද්ගලික පින්තූර එහෙම නැත්නම් වීඩියෝවක් වන්නට පුළුවන්. මේ වගේ දේවල් වෙනත් පාර්ශ්වයන් අතර පත් කිරීම අවම කිරීමට හෝ නැති කිරීමට ගන්නා ක්‍රියාමාර්ග තමයි සයිබර් ආරක්ෂක ආරක්ෂාව, එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි මෙතඩොලොජිස් වලින් සිද්ධ කරන්නේ.
ඔව්, දැන් අපි වර්ක් ෆ්‍රොම් හෝම් පිළිබඳව නැත්නම් මේ නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කරොත් කුශාන්ත, දැන් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී යම් කිසි පුද්ගලයෙකුට මුහුණ දිය හැකි සයිබර් ප්‍රහාර හෝ සයිබර් අවදානම් තත්ත්ව මොනවද කියලා අපි පැහැදිලි කරමු.
විශේෂයෙන්ම මේ සයිබර් ආරක්ෂක ප්‍රහාරවලට අවශ්‍ය ප්‍රිකෝෂන්ස් එහෙම නැත්නම් පෙරසූදානමක් උවේ නැතිනම් අපි අතිශයෙන්ම ආරක්ෂාව රහිත තත්ත්වයකට තමයි ඇත්තටම පත් වෙලා තියෙන්නේ අපි හරි තත්ත්වය වටහා ගත්තොත්. ඒක හරියටම අපි මම පොඩ්ඩක් පැහැදිලි කරොතින් ඔබ රාජකාරී ආයතනයේ රැකියාව කරද්දී ඔබට තොරතුරු තාක්ෂණ සහ ආරක්ෂක කණ්ඩායමක් ඔබ සතුව තිබෙනවා. එතකොට ඒ අය අවශ්‍ය ක්‍රියාමාර්ගයන් අපි ගත්තොතින් ෆයර්වෝල්ස්, ඉන්ට්‍රුෂන් ඩිටෙක්ෂන් සිස්ටම්ස් වගේ දේවල් එහෙම නැත්නම් කන්ටිනියස් මොනිටරින් කරනවා ඔබ මේ අන්තර්ජාලය සමග කටයුතු කරද්දී. එතකොට ඔබට ඒ ගැන සිතීමටවත් අවශ්‍ය නැහැ. හැබැයි ඔබ ගෙදර ඉඳන් වැඩ කරද්දී ඔබ ඉතාමත්ම ඕපන් අවස්ථාවක තමයි ඉන්නේ. කියන්නේ ඔබ පාවිච්චි කරන වයිෆයි එක, එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන අන්තර්ජාල පහසුකම ඇරෙන්න ඔබ කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නවා අඩුයි වර්ක් ෆ්‍රොම් හෝම් තත්ත්වයේදී. එතකොට මේ දෙක අපි කම්පයර් කරොත්ින් හරියටම ඔබ සන්නද්ධ ආරක්ෂක කණ්ඩායමක ආරක්ෂාව යටතේ සිටින අවස්ථාවක් සහ ඔබ තනියම සිටින අවස්ථාවක් වගේ දෙකක් අතර ඔබ කම්පයර් කරොතින් අන්න ඒ වගේ අවස්ථාවක තමයි ඔබපත් වෙන්නේ ගෙදරින්නම් වැඩ කරද්දී. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත් වීම සහ අපිට ගත හැකි ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ගැනීම අතිශයින්ම වැදගත් ඔබගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා. දැන් එතකොට ගෙදරින්නම් වැඩ කරද්දී අපට අවදානමට පත්වන අවස්ථාවල් තමයි හැම විටම අන්තර්ජාලය සමග ගනුදෙනු කරන අවස්ථා. ඒක ඔබට ඊමේල් හරහා වන්නට පුළුවන්, රාජකාරී සහ පෞද්ගලික ඊමේල්. එතකොට දෙවැනි එක තමයි ඔබ වෙබ් පිටු එහෙම නැත්නම් වෙබ්සයිට් සර්ෆ් කරද්දි, වෙබ්සයිට් ඇක්සස් කරද්දි ඔබ ගනුදෙනු කරන ආකාරය. ඒත් එක්කම මොබයිල් ඇප්ස්, විවිධාකාර ඇප්ස් අපි පාවිච්චි කරනවා. සමහරවිට මේ ඇප්ස් කුමන ආකාරයෙන් කුමන බලාපොරොත්තුවක් සහිතව ඩෙවලොප් කරපු ඒවාද කියලා අපි දන්නේ නැහැ. එතකොට මෙන්න මේවා සමග අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී තමයි මේ පරිගණක ආරක්ෂාවට එරෙහිවන තර්ජන ඔබට එන්නට පුළුවන්. අනිත් දේ තමයි SBS ආයතනය වගේ සිංහල ගුවන්විදුලියවල් ඒ වගේම තවත් ආයතන ගන්නා ක්‍රියාමාර්ග මේ පිළිබඳ අවයානස් එක බිල්ඩ් කරන්න. එහෙම නැත්නම් මේ තොරතුරු සාමාන්‍ය ජනතාව අතර අරන් යන්න අතිශයින්ම වැදගත්. මොකද පරිගණක තොරතුරු එහෙම නැත්නම් ආරක්ෂාවට තර්ජන වෙන අවස්ථාවල් අවම කර ගැනීම 50%කින් විතර කරන්නට පුළුවන් මේ පිළිබඳ අවධානයෙන් සිටීමේ. එතකොට මේ පිළිබඳ අවධානයෙන් සිටීමෙන් ඔබට එන ඊමේල් මාර්ගෙන් ඔබට එන තර්ජන, එතකොට ඔබ පාවිච්චි කරන untrustworthy apps කියලා අපි කියනවා, ඒ වගේ දේවල් හරහා එන ඒවා, ඒත් එක්කම ඔබ නොදන්නා වෙබ් පිටු සරහා ගනුදෙනු කිරීමේදී ඔබට එන තර්ජන අවම කර ගැනීමට හැකියාව තියෙනවා ඒ පිළිබඳව විමසිලිවත්ම කටයුතු කිරීමේ. එතකොට මම හිතන්නේ ඒ ගැන පැහැදිලි වෙන්නේ නැති, විශේෂයෙන්ම ඔබ මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ බැංකු ගනුදෙනු කරද්දී ඒ බැංකුවේම වෙබ් පිටුවද කියන එක පිළිබඳ ඔබ පැහැදිලිවත් වෙන්න ඕන. අපි කියනවා මේකට phishing attack එකක් කියලා. මොකද ඔබ නිතරම ගනුදෙනු කරන බැංකුවේ තිබෙන වෙබ් පිටුව වැනිම වෙබ් පිටුවක් හදලා ඒ ලින්ක් එක ඔබට ෂෙයා කරගන්නා විදියකින් ඔබගේ ගිණුම් තොරතුරු වෙනත් පාර්ශ්වයකට පත් වෙන්නට පුළුවන්. එතකොට මම මේ සරල උදාහරණයක් කිව්වේ ඒ වගේ වෙන්නට පුළුවන් අවස්ථා බොහොමයි, විශේෂයෙන්ම සෝෂල් මීඩියා හැම නැත්තම් ඔය චැටින් ඇප්ස් හරහා එන ලින්ක්ස් හරහා යම්කිසි ගනුදෙනු කිරීමේදී අතිශයින්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔබට යම්කිසි ආයතනයක් හරහා ගනුදෙනු කිරීමට අවශ්‍ය නම් එම ආයතනයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක එහෙම නැත්තම් ඔවුන්ගේ නිල වෙබ් පිටුව හරහා පමණක් ගනුදෙනු කරන ලෙසට මම ඉල්ලා සිටින්න කැමතියි අපගේ ප්‍රේක්ෂකයන්ගෙන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වගේම සයිබර් ආරක්ෂණය පිළිබඳ පුහුණු කරුවෙකු සහ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන කුශාන්ත ගුණවර්ධන මහතා සමග. විශේෂයෙන්ම ඔබ නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී නැත්නම් වර්කින් ෆ්‍රොම් හෝම් ඒ පරිසරයේදී ඔබට මුහුණ දිය හැකි සයිබර් ප්‍රහාර, සයිබර් අවදානම් තත්ත්ව මොනවාද සහ ඉන් මිදෙන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණා සම්බන්ධයෙන් කුශාන්ත, දැන් වර්කින් ෆ්‍රොම් හෝම් පරිසරයකදී ඇතිවන සයිබර් අවදානම් තත්ත්වය යම්කිසි පුද්ගලයෙකු හඳුනාගන්නේ කොහොමද? එහෙම යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවද?
ඇත්තටම ගත්තොත් මේකට අපි කියනවා මේ ෆෝමියුලාලස් සිටුේෂන් එකක් කියලා. දැන් මට හරියටම කියන්න බෑ මෙන්න මේ විදියට කරෝතින් මෙන්න ඔබ අවදානමකට ලක් වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපිට සමහර දේවල් කරන්න පුළුවන් මේක දැනගන්න සහ ඒකින් වළකින්න. ඒතර පළවෙනිම දේ තමයි අර මම ඉස්සෙල්ල කිව්වා වගේ නිල වෙබ් පිටු, නිල ඇප්ස් වගේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍යයි අපි ගනුදෙනු කිරීමේදී. දැන් හදිසියේවත් ඔබට ඔබගේ ඩිවයිස් එකට එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන ස්මාර්ට් දුරකථනයට හෝ ඔබගේ ලැප්ටොප් එකේ ගිණුමක් හරියට වැඩ කරේ නැත්නම් ඒත් එක්කම ඒක ඔබ රිජෙක්ට් කරනවා නම් ඒත් එක්කම බැංකු කටයුතු කිරීමට යාමේදී හදිසියේම ඔබගේ පාස්වර්ඩ් එක රිජෙක්ට් කරනවා නම් එතකොට ඒකට ඇක්සස් වෙන්න බැරි නම් ඒත් එක්කම ඔබට බලාපොරොත්තු නොවන ආකාරයට ඔබට SMS පණිවිඩ ලැබෙනවා නම් ඒත් එක්කම ඔබගේ බැංකුවේ ගිණුමෙන් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට මුදල්වල අඩුවීමක් වෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට සැලකිලිමත් වෙන්න පුළුවන් අප මේ වගේ ඇටැක් එකකට පත් වෙලාද කියලා. එතකොට අපිට ගන්න පුරුවන් දේවල් තමයි විශේෂයෙන්ම ඒ ඔබ සැක කරන ගිණුම පිළිබඳ තවදුරටත් සොයා බැලීම. ඒත් එක්කම එම බැංකුව ගිණුමක් නම් ඔබට බැංකුව සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් විමසන්නට පුළුවන් මේ මුදල ඔබගේ ගිණුමෙන් අඩුුනේ කුමන ආකාරයකින්ද කියලා. විශේෂයෙන්ම දැන් මේ ඇටැක් වලදී අපිට තියෙන බොහොම සාමාන්‍ය කොමන් සිටුේෂන් එකක් තමයි ඔබේ බැංකුව ගිණුමෙන් සුළු මුදලක් මුලින්ම අඩු වෙනවා. ඊට පස්සේ තමයි ඔවුන් රියල් ඇටැක් එක කරන්නේ. ඒක නිසා ඒක සතගණනක් වෙන්න පුළුවන්, ඩොලර් එකක් දෙකක් වෙන්න පුළුවන් ඔස්ට්‍රේලියානු සිටුේෂන් එකේදී. එතකොට ඒ පිළිබඳව වුණත් ඔබ ඉතාමත් අවදියෙන් සිටීම සහ ඉක්මනින්ම අවධානය යොමු කිරීමෙන් ඔබට විශාල ඇටැක් එකක් වෙන එකක් එහෙම නැත්නම් ලොකු පාඩුවක් වෙන අවස්ථාවක් මගේ හරවා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දුරකථන භාවිතා කිරීමේදී දුරකථනවල ආරක්ෂාව පිළිබඳ ඉතාමත්ම සැලකිලිමත් වන්න. මොකද ඔබගේ දුරකථනය ඉතාමත් ලේසියෙන් නැතිවන්නට හෝ සොරකම් කර ගන්නට පුළුවන්. එතකොට මේ දුරකථනය සුරකම් කර ගැනීමකදී දුරකථනය පමණක් නොවෙයි ඔබට නැති වෙන්නේ, සමහරවිට දුරකථනයට වඩා වටිනා ඉතාමත් විශාල ඔබගේ අතිශය පෞද්ගලික කාරණා මේ දුරකථනය සමග නැතිවන්නට පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔබ අවශ්‍ය ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය නොකර සිටියහොත් මේ දුරකථනය හරහා ඔබගේ පාස්වර්ඩ්ස්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ඉන්ෆර්මේෂන්, ඒ වගේම මම අර ඉස්සෙල්ල කතා කරපු අතිශය පෞද්ගලික පින්තූර වීඩියෝ වගේ දේවල් තුන්වෙනි පාර්ශ්වයකට පත් වෙලා ඉතාමත් අපහසුතාවයකට ඔබ පත්වන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් මේ සයිබර් සිකියුරිටි ගැන කතා කිරීමේදී.
හොඳයි කුෂාන්ත, අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු මේ සයිබර් ප්‍රහාර අවදානම් වලින්, නැත්නම් මේ සයිබර් ප්‍රහාර අවදානම් තත්ත්ව වලින් මිදෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මම මෙහිදී ඔබගෙන් දරගන්නට කැමති, දැන් බොහෝ දෙනෙකු මේ වර්කින් ෆ්‍රොම් හෝම් පරිසරයකදී තමන්ගේ ආයතනයේ කාර්යාලයේ නිල පරිගණකය ගැනලා පාවිච්චි කරනවා, නැත්නම් සමහර උදවිය තමන්ගේ පෞද්ගලික පරිගණක පාවිච්චි කරනවා. මෙතනදී තමන්ගේ පෞද්ගලික දත්ත, ඒ වගේම කාර්යාලීය රහසිගත දත්ත පවා මේ පරිගණකවල අඩංගු වෙනවා. ඉතින් මේ පරිගණක, ඒ වගේම පුද්ගලික සහ රහසිගත දත්ත ආරක්ෂා කරගන්නේ කොහොමද මේ පුද්ගලයන් මෙවැනි වූ අවදානම් තත්ත්වවලින්?
ඇත්තටම දුර පළවෙනිම දේ තමයි පරිගණකයේ ෆිසිකල් සිකියුරිටි එක, එහෙම නැත්නම් ඔබ පාවිච්චි කරන දුරකථනයේ ෆිසිකල් සිකියුරිටි එක. ඒක ඉතාමත්ම වැදගත්. ඔබට ඔබගේ පරිගණකය හෝ ඔබගේ දුරකථනය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම්, මම කියන්නේ එය සොරකම් කිරීමෙන් හෝ තුන්වැනි පාර්ශ්වයක් අතට පත්වීම වළක්වා ගැනීමට නොහැකි නම්, අපිට මේ සයිබර් ආරක්ෂාව පිළිබඳව තියෙන කිසිම ඊළඟ පියවරයන් ගැන කතා කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා පළවෙනිම දේ තමයි දුරකථනයේ, එහෙම නැත්නම් ඔබගේ ඩිවයිස් එකේ ෆිසිකල් සිකියුරිටි එක. එතකොට දෙවෙනි එක තමයි මේ ඩිවයිස් එක, එහෙම නැත්නම් අපේ පරිගණකයේ දත්ත අපිට පුළුවන් එන්ක්‍රිප්ට් කරන්න. දැන් එන්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය තත්වයේ තියෙන දත්ත අපි ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා තුන්වන පාර්ශ්වයකට අතට පත් වුණත් මේව දත්ත ලබා ගැනීමේ හැකියාව නැති කරනවා. එතකොට මේ එන්ක්‍රිප්ෂන් මෙතඩොලොජිස් මේ හැම ඩිවයිස් එකකම වගේ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් වින්ඩෝස් පාවිච්චි කරන කෙනෙක්ට ඒකේ පුළුවන් බිට් ලොකර් කියන එක ඉනේබල් කරගන්න. එතකොට ඒකේ ඔබ ලොගින් වෙන යූසර් නේම් එක පාස්වර්ඩ් එකට අමතරව තව පාස්වර්ඩ් එකක් හරහා ඔබගේ දත්ත වෙනස් කිරීමකට ලක් කරනවා ඔපරේටින් සිස්ටම් එක මගින්. එතකොට ඒකේ තියෙන වැදගත්කම තමයි ඔබගේ පරිගණකය හෝ දුරකථනය වෙනත් පාර්ශ්වයක් අතර පත්වනොතින් ඒ අය අතර පත්වන්නේ මේ හાર્ඩ්වෙයාර් ඩිවයිස් එක විතරයි. ඒ කියන්නේ ඔබගේ තොරතුරු, වටිනා තොරතුරු, රහස්‍ය තොරතුරු, පෞද්ගලික තොරතුරු ලබා ගැනීමේ හැකියාව නැති කරලා දානවා මේ මගින්. එතකොට ඔබ iOS එකක්, එහෙම නැත්නම් iPhone එකක්, Android එකක් පාවිච්චි කරනවා නම් ඒකෙත් security කියන button එක යටින් ඔබට හොයාගන්න පුළුවන් මේ encrypt කරනවා කියන option එක. එතකොට ඒක හරහා encrypt කරද්දී සැලකිලිමත් වන්න ඉතාමත් හොඳ password එකක් දාන්න. හොඳ password එකක් කියලා අපි කියන්නේ ඒක passphrase එකක්. මොකද අපි password එකක් 1 2 3 4 5 කියන එක දැම්මොත් මේක ඉතාමත් ලේසියෙන් කඩා ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඉවත් කරන්නට පුළුවන් මේ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්ට. හැබැයි ඔබගේ පාස්වර්ඩ් එක ටිකක් ලොකු එකක් නම් අපිට ඇත්තටම ඉතාමත් ලේසියෙන් දෙයක් කරන්න පුළුවන්. අපේ මේ සිංහල ජනතාවට අපිට පුළුවන් සිංහල වචනයක් පාවිච්චි කරන්න. හරියට අපි ගත්තොත් කිරිබත් කමු වගේ එකක් මම උදාහරණයක් කියන්නේ. එතකොට ඒක මේ අපි වර්ඩ් ලිස්ට් ඇටැක් කියලා ඇටැක් එකක් තියෙනවා. ඒකෙදි කරන්නේ වර්ඩ් ලිස්ට් එකක් පාවිච්චි කරලා ඔබගේ පාස්වර්ඩ් එක ඉවත් කිරීමේ ක්‍රමවේදයක්. එතකොට මේ වර්ඩ් ලිස්ට් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන තියෙන්නේ. එතකොට ඒ වර්ඩ් ලිස්ට් එකේ මේ වචනේ නැති නිසා ඔබගේ පරිගණකයට ඒ වගේ පාස්වර්ඩ් එකක් දාලා තිබ්බොතින් අපිට ඉතාමත් ලේසියෙන් මතක තියාගැනීම පහසුව ඇති වෙනවා, වගේම ඇටැක කෙනෙක්ට මේක ඉවත් කර ගැනීමේ අපහසුව උපරිම වශයෙන් ඇති වෙනවා. එතකොට ඒක තමයි දෙවෙනි එක. දැන් තුන්වෙනි එක තමයි ඔබගේ බැංකු කටයුතු සහ සෝෂල් මීඩියා වගේ දේවල් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එකක්, එහෙම නැත්නම් ඔබගේ දුරකථනයත් ඒකට සම්බන්ධ කරලා තියන්න. එතකොට ඔබගේ පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක විතරක් ඇතිවන්නේ නැහැ කෙනෙක්ට ඔබගේ ගිණුමට ඇතුල් වන්නට. අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ දුරකථනයට ලැබෙන OTP එක, එහෙම නැත්නම් වන් ටයිම් පාස්වර්ඩ් එක පාවිච්චි කරන්න වෙනවා මේ ඇක්සස් එක ලබා ගන්න. ඉතින් මේ වගේ දෙයක් කිරීම තුළින් ඔබට පුළුවන් වර්ක් ෆ්‍රොම් හෝම් සිටුවේෂන් එකේදී, එහෙම නැත්නම් ඔබ ආයතනයේ සිට වැඩ කරනකොට වුණත් ආරක්ෂාව තහවුරු කරගන්න. ඒ ඊළඟ දේ තමයි ඔබ බැංකුවකට කටයුතු කරනකොට මම තවත් එක අදහසක් දෙන්න කැමතියි. ඒ තමයි බැංකු ගිණුම් දෙකක් එක විට පවත්වා ගැනීම. එතකොට ඔබගේ ඩෙබිට් කාඩ් එක දැන් ඔස්ට්‍රේලියාවේ දැන් පාවිච්චි කරන ඩෙබිට් කාඩ් එක. එතකොට ඒ ඩෙබිට් කාඩ් එක එක ගිණුමකට සම්බන්ධ කරන්නට පුළුවන්. ඒ ගිණුමේ අවම මුදල් ප්‍රමාණයක් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඔබට මුදලක් ගෙවන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ඔන්ලයින් ඇප් එකක් වගේ හරහා අපේ ප්‍රධාන ගිණුමෙන් එහෙම නැත්නම් මුදල් තියෙන ගිණුමෙන් අර කාඩ් එක සම්බන්ධ කරලා තියෙන ගිණුමට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳ විතරක් ට්‍රාන්ස්ෆර් කරගන්න. ඒක ඊටමත් ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. මේ මගින් හදිසියවත් ඔබගේ කාඩ් එක තුන්වන පාර්ශවයක් අතරපත් වුණොත් හරි එහෙම නැත්නම් මේ account information එක කාට හරි ගියොත් හරි ඔබට වෙන පාඩුව අවම කරගන්නට පුළුවන්. ඒත් එක්කම ඔබ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් ඔබට පුළුවන් ඒකේ ලිමිට් එක අවම වශයෙන් මට්ටමකට තියාගන්න. එතකොට බැංකුව account වල අපිට තියෙනවා ක්‍රෙඩිට් ලිමිට් එකක් අපිට ඇප්ලයි කරගන්නට පුළුවන්. ඒ ක්‍රෙඩිට් ලිමිට් එක අවම කරගෙන පවත්වා ගැනීමෙන් ඔබට පුළුවන් මේ වගේ අවදානමකට ලක්වීම අවම කරගන්න. ඉතින් මේ හරහා අපිට කරන්න පුළුවන් දේවල් තමයි මදුර අවදානම අවම කර ගැනීම. මොකද කිසිම ආරක්ෂක ක්‍රමවේදයකට බැහැ කියන්න අපි 100%ක් ආරක්ෂාව තහවුරු කරනවා කියලා. ඒක ලෝකේ හැම ආරක්ෂක පද්ධති වලටම සාධාරණයි. ඉතින් අපිට කරන්න පුළුවන් දේ තමයි පුළුවන් තරම් ආරක්ෂා අවම කිරීම. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමති ඔබ සෑම විටම අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී ආරක්ෂිත උපකරණයක් පාවිච්චි කරන්න. ආරක්ෂිත උපකරණ කියලා මම කිව්වේ ඔබගේම ඩිවයිස් එකක්. මම කිව්වේ දැන් අපි එයාපෝර්ට් වල ගත්තාන් පස්සේ තියෙනවා common terminals. ඒ වගේ දේවල් කවදාවත් පාවිච්චි කරන්න එපා. ඔබගේ social media වලට access කරන්න, බැංකු ගනුදෙනු කරන්න, ඒ වගේ පෞද්ගලික ගිණුම් භාවිතා කරන දේවල් කරන්න. ඒකට ඔබ ආරක්ෂාකාරී උපකරණයක් පාවිච්චි කරන්න. දෙවෙනි එක තමයි ආරක්ෂාකාරී අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරන්න. ඉතින් මේ අවස්ථාවේදී open wireless එහෙම නැත්නම් අපි කියනවා open available wifi. ඉතින් ඒක ඕපන් වුණ පළියට, ඒක ෆ්‍රී වුණ පළියට ඒව පාවිච්චි කරන්න ගියාම ඔබගේ තොරතුරු අන්තර්ජාලයට ගමන් කිරීමේදී අතරමැදදී මේ තොරතුරු බලා ගැනීමේ හැකියාව තියෙනවා තුන්වන පාර්ශවවලට. ඉතින් මේ වගේ සරල ප්‍රිකෝෂන්ස් අරගත්තයින් පස්සේ අපිට පුළුවන් මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙන attacks වලින් එහෙම වැළකෙන්න, ඒ වගේම අපගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරගන්න. ඒත් එක්කම ගොඩක් ආයතන ඔබ ගෙදරින්නම් වැඩ කරද්දී ඔවුන් පාවිච්චි කරනවා VPN systems, එහෙම නැත්නම් virtual private networks. දැන් ඒවේ අවස්ථාවල්දී ඔබ ගෙදරින්නම් වැඩ කරාට ඇත්තටම ඔබ ඔබගේ ආයතනය හරහා සම්බන්ධ වෙලා ඒ හරහා තමයි ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වන්නේ. ඉතින් ඒ වගේ ප්‍රිකෝෂන් රියැක්ෂන් එකක් අරන් තියෙනවා නම් තව තවත් ඔබගේ ආරක්ෂාව තහවුරු කරගෙන තියෙනවා. ඒ නැතත් ඔබට පුළුවන් අපි මේ කතා කරපු සරල කාරණා වලින් ඔබගේ ආරක්ෂාව තහවුරු කරගෙන ඔබගේ ඉතාමත් වටිනා දත්ත තුන්වන පාර්ශවයන් අතට ලක්වීමෙන් වළක්වා ගන්න.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඊයේ ඔස්ට්‍රේලියාවේ දැනට ඇති වී තිබෙන මේ කොරෝනා වසංගත තත්ත්වයත් සමග වර්කින් ෆ්‍රොම් හෝම් එහෙම නැත්නම් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී මුහුණ දිය හැකි සයිබර් ප්‍රහාර, සයිබර් අවදානම් තත්ත්ව මොනවාද සහ ඒවා වළක්වා ගැනීමට අපිට ගත හැකි පියවරන් මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා ඒ වගේම සයිබර් ආරක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකවරයෙකු විදිහට කටයුතු කරන කුශාන්ත ගුණවර්ධන මහතාව. කුශාන්ත, අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
මදුර, ඇත්තටම මම කැමති මගේ ස්තුතියත් පුද කරන්න. මේක ඉතාමත් අත්‍යවශ්‍ය සබ්ජෙක්ට් එකක්, ටොපික් එකක් අද ඔබ අරගෙන ආවේ. මම හිතන්නේ මේ අසන්න සියලු දෙනාටම අතිශයම වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කැමති මගේ ස්තුතිය පුද කරන්න ඔබට සහ SBS සිංහල ආයතනයට. බොහොම ස්තුතියි. SBS
Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.